mind. Anitya dukkha anatma. Anitya dukkha anatma. Kone kai. Ekai kiyanne jati tunak. Anitya kiyuwath anicca kiyuwath e bhasha dekata wacana dekak vitarai. Anicca kiyanne paliyen, anicca kiyanne sinhala. Nattan sanskruti. අනිච්ච කියන්නේ පාළි. ඒකම වචනේ භාෂා දෙකක් විතරයි. නැතුව තේරුම් දෙකක් නෙවෙයි. එකම අදහස.
අනත්ත කියන්නේ අනත්ත අනාත්ම.
අනාත්ත කිව්වත් අනාත්ම කිව්වත් එකම අදහස. දුක්ඛ කිව්වහම ඒත් එකම අදහස. ඔකට තමයි ත්‍රිලක්ෂණය කියන්නේ. ඒක ත්‍රිලක්ෂණ අවබෝධයක් තුමින් තමයි මේ ලෝකයේ ඇත්ත ඇති හැටි දකින්න පුළුවන්. ඒකට ඒ අවබෝධයේ එක එක කෙලෙස් මට්ටමේදී වෙනස්. ලෝකෙට අයිති අනිත්‍යකුත් තියෙනවා නැත්නම් අනිච්ච කියන මේ දෙකම එකයි කියවනේ. ඒක අනිත්‍ය කියලා තේරුම් ගන්න ඕනේ. ඒකට ලෝකෙට අයිති අනිත්‍ය දැකීමකුත් තියෙනවා ලෝකෝත්තර දැක්මදී ලෝකෙ මිදීම සඳහා බලන අනිත්‍යකුත් තියෙනවා. ඒ මුලක් අය ওই ලෝකෙට ආයිති අනිත්‍ය ගැන කතා කරන්න ගිහිල්ලා ඒක මත හදාගන්න. ඒකට ඉතින් ඒක ප්‍රශ්නෙකුත් නෑ. ලෝකෙ මත තියෙනවනේ ගොඩක් නේද? බ්‍රහ්මජාල සූත්‍රේ තියෙන 62ක් නිත්‍ය අදෘෂ්ටි. ඒ ඇත්ත ඇති හැටි දකින්න ඒවා නෙමෙයි. ඒකයි ඒවට නිත්‍ය අදෘෂ්ටි කියන්නේ. ඒක ලෝකෙට ආයිති මොන මතයේ තිබුවත් ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. ලෝකෝත්තර දැක්ම නෙමෙයි. ප්‍රශ්න තියෙනවා නහ. අයියෝ කියන නැහැ. මොකද කියන්නේ? දැනගත්තු දේ දකින්නේ කොහොමද? ඒක ප්‍රශ්නේ. ඥානං පස්සං යථාභූතං. අපිට තියෙන්නේ මුලින්ම දැනගන්න ඕන. ඥාන. නේද? ඉඳකට ඒක දකින්න. ඇයි මේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ දැනගන්න දකින්න නැත්නම් ඥාන පස්සම් යථා භූතං කියලා. අපි දන්නේත් නෑ දැකලා. සතරේන තත්ත්වය. ඒක බුදුහාමුදුරෝ මේ දේශනා කරා. අඥාන පස්සම් යථා භූතං. මේ සතරේන තත්ත්වය දන්නේත් නෑ දැකලා. එහෙනම් දැනගන්න දකින්න. තර කාගෙන්ද අපිට දැනගන්න පුළුවන්?
ලෝකෝත්තර දෙකින්
තමයි බුදුරජාණන් වහන්සේගෙන් තමයි දැනගන්න පුළුවන්. නේද? පෙළ දහම. බුද්ධ දේශනාවලින් තමයි දැනගන්න පුළුවන්. අනිත් දන්න ටික තේ බුදුහාමුදුරුව කියන්නේ ඔක අඥාන. ඇත්ත ඇති හැටි යථාභූත ඥානෙ දන්නේ නැහැ. තර බුදු කෙනෙක් තමයි මේ ඇත්ත ඇති හැටි දේශනා. දැන් ත්‍රිලක්ෂණයේ ගත්තත් අපි බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙන් දැනගන්නවා. يعني පෙළ දහමට අනුවමයි අපි දකින්නේ. දැන් ගොඩක් වෙලාවට වෙන්නේ අපි දන්න එක පෙළ දහමට දානවා. අපි දන්න එක තමයි මේ ධර්මයේ තියෙන්නේ කියලා ඒක පැහැදිලි කරන්න යනවා Taman දන්න. තේරෙනවද කියන්නේ? මොකද මේ බුදුහාමුදුරුවෝ මේ අපිට නොපෙනෙන දෙයක් හොයාගත්තා. ඒක දකින්න උත්සාහ කරනවට වඩා අපි දන්නේ එක ගලපන්න යනවා. අර ධර්මයට. ඒකට තමයි අර මත ගොඩක් එන්නේ. ඒකට අපි මුල් තැන දෙන්න ඕන දහමේ තියෙන දේ ඒක අපි තාම දැකලා නැහැ. නේද? ඒ හින්දානේ කෙලස් ගොඩක ඉන්නේ. අවිද්‍යාව මුලාව ඔවයි ඉන්න හින්දා අපි සසරේ ආවේ ඉස්සරහට යන්නේ නේද? බුදුදහමේ තමයි බුදුරජාණන් වහන්සේ තමයි පෙන්වන්නේ මෙතනින් එහාට දැක්ක දේ හොයාගත්ත දේ ලෝකෝත්තර දහම නැත්නම් යථාභූත ස්වභාවය. මේ ලෝකේ ඇත්ත ඇති හැටි. ඇයි එහෙම පෙන්වන්නේ අපි ඇත්ත ඇති හැටි නොදන්න හින්දා? ඒක කියලාමයි කියන්නේ මේ සත්‍යය අජානං අපස්සංයතා භූතං. එහෙනම්දයි මේ සසරේ යන්නේ අජානං දන්නේ නැහැ. අපස්සං දකින්නේ නැහැ. මොකද ඇත්ත ඇති ඇති යථා භූත ස්වභාව. නේද? ඒක ඒක දැනගත්තු දකින්න කෙනා ජානං පස්සං යථා භූතං කෙනා කියන්නේ ඔන්න සම්මාදිට්ඨිය ඇති වුණ කෙනා. සම්මාදිට්ඨිය ඇති වුණ කෙනා. තාම මාර්ගේ වැඩලා නැහැ. මාර්ගේ වැඩන්න සුදුසුකම ලැබුණා. නේද? ශ්‍රද්ධාව කියන්නේ දැනගන්න. මේක අපට නොතේරුණාට දැනට නොපෙනුණාට බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන්නේ ඇත්තක්මයි. බුදුරජාණන් වහන්සේ ඇත්ත ඇති හැටි දැකලා සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි දැකලා මේ පවතින සත්‍ය දැකලා ඒක දේශනා කරලා තියෙනවා. තාම අපට තේරෙන්නේ නැහැ. අපට ඒ මට්ටමට දකින්න බෑ. ඒ වුණාට මේ කියලා තියෙන්නේ ඇත්තක් වෙන්නේ නැති කියලා හිතන්නේ ශ්‍රද්ධාවකින් නේද? ශ්‍රද්ධාව නැති වුණා නම් ඔබ කරන්න බෑ. තේරුණාද? ඒක අපි තාම ඇත්ත දැකලා නෙවෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවකින් අපි පිළිගන්නවා මේ කියලා තියෙන එක ඇත්ත වෙන්නේ නැති. එතකොට ඒක බාරගත්පත් නැතත් අපට ඒකේ ඒ ප්‍රතිඵල ලැබුණා නෙමෙයි. බාරගත්තා කියන්නේ අන්ධව විශ්වාස කරනවා තමයි. තමන් දැකලා නෙමෙයි, ප්‍රත්‍යක්ෂ කරලා නෙමෙයි. මේ කියලා තියෙන එක ඇත්ත වෙන්නේ නැති. අනුමාන ඥානයක් නෙමෙයි. ඒක ඉතින් බලන්න පුළුවන් ඉතින් ඒ හැම ඒ ඕනකමක්වත් આવුත් විතරයි අපි ඕක ඇත්තද කියලා හොයලා ගන්න. තේරුණාද? මේක පොතේ කියලා තිබුණාට අපිට ඒක එහෙම කියලා ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වෙනවා නම් ඉතින් හොඳ ප්‍රඥාවක් වැඩිලා තියෙන්න ඕනේ. නේද? එකපාර මාර්ගඵල ලබන්න තර. නේද? ඔව් ඒ හේතුඵල ධම කියලා එක විදිහකට. පටිච්ච සමුප්පාද කියලා තව විදිහකට. එක එක ආකාර වලින් ඔක විස්තර කරනවා. චතුරාර්ය සත්‍ය කියලා තව විදිහකට කියනවා නේද? කාර්ය අෂ්ටාංගික මාර්ගය කියලා තව විදිහකට කියනවා. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා තව විදිහකට කියනවා. ඔගේ එක එක ආකාර වලින් පෙන්නවා. පෙන්වන්නේ එකම සත්‍යතාවය. මේ ගොඩක් නේ ලෝකේ පවතින ඇත්ත ඇති හැටි යථා භූත ස්වභාවය. ඕක දකින්න එක එක විදි පෙන්නන. සතර සතිපට්ඨානයේ වැඩුවොත් මේක දකින්න පුළුවන් කියන්නේ නේද? ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩුවොත් මේක දකින්න පුළුවන් කියන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේක දකින්න පුළුවන් කියන්නේ. පටිච්ච සමුප්පාදය අවබෝධ වුණොත් මේක දකින්න පුළුවන් කියන්නේ නේද? ඔය මොන පැත්තෙන් ගත්තත් අවබෝධය එකයි. මේ ලෝකේ පවතින සත්‍යතාවයක් තියෙනවා. ඒක බුදු කෙනෙක් හිටියත් නැතත් ඒක එහෙමයි. බුදු කෙනෙක් හිටියත් නැතත් මේ ලෝකේ පවතින සත්‍යතාවය. ඒ සත්‍යතාවය තමයි බුදු කෙනෙක් මේ හොයලා අවබෝධ කරගෙන විස්තර කරන්නේ. ලෝක දැක්කේ නැති හින්දාමයි අපි මේ සසරේ යන්නේ තාම. මෙච්චර කාල සසරේ ආවේ ඒ නිසා. නේද? දැන් ඕක පිළිගන්නේ ශ්‍රද්ධාවකින්. ඒක බුදු දහමේ නොවන කෙනෙකුට කියුවට එයා එහෙම පිළිගන්නේ නැහැ. එහෙම ශ්‍රද්ධාවක් එන්නේ නේද? එතකොට ඒ ශ්‍රද්ධාවෙන් පිළිගත්ත පලියටම තාම ඒකේ ප්‍රතිඵල ලැබලා නැහැ. ඒක විශ්වාස කරන කෙනාට ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙන්නා මාර්ගය. ඇයි මේ ප්‍රඥාව අඩුමින්ද යෝ ඇත්ත තේින්නේ? ඇත්ත දකින්න නම් ප්‍රඥාව වඩන වැඩි දියුණු කරන්න. ප්‍රඥාව වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එක දෙන්නද? ඒ විදිහට වැඩිවොත් මේවා Tamanටම දකින්න. ඔය කවුරුවත් තියෙන හින්දා විශ්වාස කරන්න එපා. මං කියන හින්දා විශ්වාස කරන්න එපා. තමන්ගේම නුවණින් මේවා දකින්න පුළුවන්. ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන්. ඒ ප්‍රත්‍යක්ෂ ඥානෙ ඇති කරගන්න කියලා තමයි කියන්නේ. ඒක දැන් ශ්‍රද්ධාව කියනකොට මේ ඔක්කොම ඇත්තයි කියන එක නෙමෙයි ශ්‍රද්ධාව. ඒ අන්ධ විශ්වාසය එහෙම කියන්නේ. එතකොටත් ඇත්ත දකින්න බැහැ. ඔය තියෙන ඔක්කොම ඇත්තයි. ආයි හොයන්නේ බලන්නේ නැහැ.
අන්ධ විශ්වාසය.
ඔව් බුදුහාමුදුරුවෝ කියපු හින්දා ඇත්ත. එහෙම පිළිගන්න බුදුහාමුදුරුවෝ කියලා නැහැ. මේ පරිේශණයක් කරලා තමන්ම හොයලා බලන්න. ඒක ප්‍රත්‍යක්ෂ නම් ඒක පිළිගන්න ඇත්ත ඇති හැටි. හරි. එහෙම නැතුව මේ මම කියපු හින්දා පිළිගන්න කියන කතාවක් නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ. මම එහෙම පිළිගත්තට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ධර්මය අවබෝධ කළොත් තමයි මාර්ගඵල ලැබෙන්නේ. නේද? එතකොට දැන් ඒකෙ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඕක පේන්නේ නැත්තේ අපේ අඩුවක් හින්දා. ප්‍රඥාවේ අඩුවක් හින්දා. ඕක දකින්න නම් ප්‍රඥාව දියුණු කරන්න. එතකොට මේ දියුණු කරන්නේ කොහොමද කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා ත්‍රිලක්ෂණයක් පෙන්නලා තියෙන්නේ. මොකටද? මේ ඇත්ත දකින්න මාර්ගයක්. ප්‍රඥාව වඩන්න
මාර්ගය.
එතකොට අනිත්‍ය කියන එක නැත්නම් අනිත්‍ය කියන එක ලෝකයා දකින අනිත්‍යකුත් තියෙනවා. බුදු කෙනෙක් පහළ වෙන්න කලිනුත් මේ ලෝකේ වඩපු අනිත්‍යයක් තියෙනවා. මේ නොයෙක් දෙනා සත්‍ය හොයන්න උත්සාහ කරනකොට වඩපු අනිත්‍යයක් තියෙනවා. හරි. ඊළඟට බුදු කෙනෙක් එලි කරලා දෙන අනිත්‍යකුත් තියෙනවා. ඉන්න බුදුහාමුදුරු පැහැදිලිව කියනවා මේ අනිත්‍ය සංඥාව වඩන්නේ මෙන්න මේවා දුරු වෙන. මොනවාද? කාම රාග, භව රාග, අවිද්‍යාව, අස්මිමානෙ. ඔයගේ කෙලෙස් දුරු වීම සඳහා අනිච්ච සංඥාව වඩනවා. කෙසේ වඩන අනිච්ච සංඥාවෙන් මේවා දුරු වෙයි කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරලා ඊළඟට උත්තර දෙනවා. සලක් කියන මොනවා ගැනද මේ අනිච්ච සංඥාව වඩන්නේ? අනිච්ච සංඥාව වඩන්න කිව්වම මොකක් ගැනද අනිච්ච සංඥාව වඩන්නේ? මොකේ දන්නේ කියලා. ඒක කියනවා පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වඩන්නේ. පංච උපාදානස්කන්ධේ තමයි අනිත්‍ය
දකින්නේ.
මේ පංච උපාදානස්කන්ධ කියන්නේ මොනවද?
රූප, වේදනා,
රූප,
වේදනා,
වේදනා
සංඥා
සංකාර විඥාන. එතකොට මේ පහේ අපි රැවටිලා ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. සංසාරේ යන අය ওই පහේ ඇත්ත ඇති හැටි දකින්නේ නැහැ. ඇයි? ප්‍රඥාව අඩු. ඇත්ත දකින්න ප්‍රඥාව නැහැ. හරි. රූපයේ ඇත්ත ඇති හැටි දකින්න නුවණ නැහැ. නේද? ඒ ප්‍රඥාව වඩන්න විදිහ තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේකේ අනිත්‍ය වඩන්න. රූපයේ අනිත්‍ය සංඥාව වඩන්න. මොකටද? ඒකට රූපයේ පිරිසිඳ දකින්න පුළුවන්. රූපයේ ඇත්ත ඇති හැටි යථාභූත ඥානෙ ලබා ගන්න. ඇයි අපට මේ ඥානෙ ලබා ගන්න කියන්නේ? තාම මේ නුවණ නැති හින්දා. රූපය ගැන නුවණ නැති හින්දා තමයි රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ. වේදනාව ගැන නුවණ නැති හින්දා තමයි වේදනාවේ අනිත්‍ය සංඥාව වඩන්නේ කියන්නේ. නේද? ඒ වගේ සංඥාවේ, සංකාරේ, විඥානයේ ඇත්ත ඇති හැටි දකින්න නුවණක් නැති හින්දා. ඒ නුවණ ඇති කරගන්න එක විදිහක් තමයි ওই අනිත්‍ය සංඥාව. ඒකට අනිත්‍ය සංඥාව වැඩුවේ නැත්තම් අපිට රූප හින්දා, වේදනා හින්දා, සංඥා හින්දා, සංකාර හින්දා, විඥාන හින්දා කෙලෙස් වගේක් තියෙනවා. මොනවාද කෙලෙස්? කාම රාග. මේ කාම ලෝකෙට අයිති වෙලා ආයවට ආස කරන ගති කාම රාග. භව රාග. මේ සසරේ යන්න ආයේ ආයේ ආසයි. ඊළඟට අස්මිමානේ. මේ මම ඉන්නවා කියන සියුම් හැඟීම. මම තමයි මේ ලෝකේ යන්නේ. නේද? මම ඉන්නවා. මම තමයි යාත්මින්දා මේ ආත්මයට ආවේ. ඈ මේ ආත්මින්දා ඊළඟ ජීවිතයට යන්නේ මම. නේද? මේ හැමදේම කරන්නේ මම. ලෝකය දැනගන්නේ මම. කියලා අස්මිමානය. මේ සැප විඳින්නේ මම, දුක් විඳින්නේ මම කියලා තියෙනවා. අස්මිමානය. රහතන් වහන්සේට විතරයි ඕක නැත්තේ. රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන් දුරු කරපු මට්ටම තමයි අපි රහතන් වහන්සේ කියන්නේ නේද? පොඩ්ඩක් හරි අවිද්‍යාව ඉතුරු වෙලා නම් එක පැත්තකින් රහත් වෙලා නැහැ. අනිත් පැත්තෙන් අස්මිමානය තියෙනවා. තේරුණා? ඒකට ඒක තියෙන්නේ මේ ඇත්ත ඇති හැටි දැකලා නැහැ. ප්‍රඥාවෙන් දැකලා නැහැ. යථාභූත ස්වභාවය දැකලා නැහැ. මේ ලෝකය ගැන යථාභූත ස්වභාවය නැහැ. ඇත්ත ඇති හැටි නැහැ. ඒකට ඒ ඇත්ත ඇති හැටි ඇති කරගන්න විදිහ තමයි මේ අනිත්‍ය සංඥාව වඩන්නේ. හරි? ඊළඟට දුක කියන එක ඒකට අවබෝධ කරන්න තියෙනවා. ඒ දුක අවබෝධ කරන්න තියෙන්නේ අපිට දුක ගැන අවබෝධයක් නැති වීම. හිතන්නේ නම් අපි දුක දන්නවා කියලා. නේද? බුදුහාමුදුරුවෝ කියනවා මේ සසරේ යන සත්වයා දුක්ඛේ අඥාන. දුක්ඛේ අඥාන. ඒකට උපමාවකුත් ගන්නවා අර දැල්ලක පනින කල ගැටියෝ වගේ කියලා. නේද? අපි උපමා කරනවා දැල්ලට පනින පළගැටියක්. ඇයි? පළගැටිය දැල්ල හරි සැපයි කියලා හිතාගෙන තමයි දැල්ලට පනින. අපිත් මේ කාම වස්තු වලට ඇලෙන්නේ. කාම වස්තු කියන්නේ එහෙන් දකින්න ඒවා, කණෙන් අහන ඒවා, නාසයෙන් ගඳ ගන්න සුවඳ, දිවෙන් ලබන රස, කයෙන් ලබන ස්පර්ශ. ඕවා අපිට පහන් දැල්ල වගේ. පළගැටියන්ට පහන් දැල්ල වගේ. අපි හරි සතුටු වෙනවා වගේ නේද? පළගැටියන්ට දැල්ලක් වෙනකොට හරි සතුටුයි නේද? ඈ ඒ වගේ තමයි අපිටත් ඔගේ කාම වස්තු වෙනකොට හරි සතුටුයි. ඈ රූප ශබ්ද ගන්ධ රස පොට්ටම්බ කියන එක අපි හරි ආස්වාදයක් විදියට
සතුටින් බාර ගන්න
සතුටුයි. ඈ පළගැටිය දැල්ල දකින්න ඊළඟට මොකද වෙන්නේ? පළගැටියන්ට දැල්ලේ සතුටු වුණාම හොඳයි කියලා හිතනහම ඒ දැල්ලටම පණිනවා ගිහින්න නේ. අනිත් කරපු වැඩ කොහොම ටික නවත්තලා එතන තමයි සැක තියෙන්නේ කියලා. දැන් පළගැටිය හොඳට කකා බිබී නටනට ඉන්නේ එළි. දැල්ල පත්තු කරපු ගාව මොකද වෙන්නේ? මේමයි නෙමෙයි සැක තියෙන්නේ. අන්න අතන සැක තියෙන්නේ කියලා ඇදිලා යනවා නේ. ආස්වාදේ තියෙන තැන ගිහිල්ලා මොකද වෙන්නේ? දැල්ලට ගිහිල්ලා පිච්චිලා මැරෙන අදුකටපත් වෙනවා. මේ සත්‍යියක් පෙන්නනා ඔන්න ඔය කාම වස්තු පස්සේ ලෝල දුකටපත් වෙනවා. එළවන්නේ අපි යෝයි සැප තියනවා කියලා හිතාගෙන. අර පළවෙනි තිය දැල්ලේ සැප තියනවා දැක්කව. හැබැයි ඔකේ ඇත්ත தත්තේ දුක. අපිට දුක දුක විදිහට දකින්න නුවණක් තියනවද? නැහැ. දුක දුක විදිහට දකින්න නුවණ නැහැ. ඒකට පළගැටිය දැල්ලෙන් සැප හොයනවා වගේ අපිත් සැප හොයනවා රූප ශබ්ද ගන්ධ රස පොට්ටක්. ඔය જાති වෙයි. නේද? අපිත් සැප හොයනවා ඔය පළගැටිය දැල්ලෙන් සැප හොයනවා වගේ බුදුහාමුදුරන්ගේ මම. එතකොට එහෙම වෙන්නේ ඔවයි ඇත්ත දකින් නැති හින්දා. දුක අවබෝධ කරගෙන නැති හින්දා. බුදුහාමුදුරුවෝ දුක පැහැදිලි කරන්න කියනවා කෙටියෙන් කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන් කිව්වොත් මේ පංච උපාදානස්කන්ධයමයි දුක. ඒ පංච උපාදානස්කන්ධය තමයි පහන් දැල්ල. කණගැටියට පහන් දැල්ල වගේ. නේද? කණගැටියට පේනවද ඒක දුකයි කියලා? නෑ. ඒ වගේ අපට පේනවද ඒක දුකයි කියලා? නෑ. දුකයි කියලා පේන්නේ නෑ එක පැත්තකින්. අනිත් පැත්තෙන් හිතනවා ඕක සැපයි. හරි සැපයි. එතකොට දැන් මුලාවන් දෙකක් තියෙනවා. එකක් තමයි ඕක හරි සැපයි කියලා හිතන්නේ නේද? දැල්ලා හරි සැපයි. අපි හිතනවා මේ කාම වස්තු වලින් තමයි අපිට සැප ලැබෙන්නේ. නේද? ඒක එක මුලාවක්. දෙවෙනි එක තමයි ඕක දුකයි කියලා නොදන්නකම. ඒක දුකයි කියලා නොදන්නකම එක මුලාවක්. මේකෙන් තමයි සැප ලැබෙන්නේ කියලා ඒකට ඇලෙන එක තව මුලාව. නේද? මුලාවන් දෙකක් තියෙනවා නේද පළඟෙටිය. දැල්ලේ තමයි සැප තියෙන්නේ කියන එක එක මුලාවක්. ඒකනේ ඒකට ඇදිලා යන්. අනිත් මුලාව තමයි දැල්ලේ දුක. ඔබ දුකමයි පවතින්නේ. උපෙට්ට ගියත් පිච්චිලා මැරෙනවා. කියන ඒක ගැන අවබෝධයක්වත් නැහැ. දුක දුක විදිහට දන්නේත් නැහැ. මේ වදයට දුක දුක් දෙයට සැපයි කියලා හිතන. මුලාවන් දෙකයි. ඒක අපි පංච උපාදානස්කන්ධේ දුකයි කියලා එක පැත්තකින් දන්නේ. දෙවෙනි පැත්තෙන් ඕකේ තමයි සැප තියෙන්නේ. කියලා හිතලා ඒකට ඇදේ. නේද? ඒක පස්සේම ආයේ ආයේ පංච උපාදානස්කන්ධ ගොඩ ගන්නවා. හරි සැප විඳින්න හිතා. එනවා මුලාවන් දෙකක ඉන්නාද? එතකොට ඔය මුලාවන් වල ඉන්න හින්දා දුක්ඛේ අඥාන. හරි. දුක්ඛේ අඥාන. නම් බුදුහාමුදුරුව පෙන්නනවා දුක්ඛේ ඥානෙ ලබා ගන්න නම් වැඩ පිළිවෙල. එකක් තමයි ඒ ත්‍රිලක්ෂණේ දකින්න කියන්නේ. කානිත්‍ය දුක්ඛානා. තව විදිහට කිව්වොත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුලින්ද පටන් ගන්න සම්මා දිට්ඨි. සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? ඇත්ත ඇති හැටි දකින නුවණ. ඇත්ත ඇති හැටි කියන්නේ චතුරාර්ය සත්‍ය. ආර්ය සත්‍ය ඒවා වෙනස් නොවන සත්‍ය. නේද? ඒක ඇත්ත ඇති හැටි දකින නුවණ ඒක දකින්න පටන් ගන්න නුවණ තමයි සම්මා දිට්ඨි. ඒ නුවණ ආපු දෙනා තමයි ඒ දකින්න මාර්ගේ වඩන්. මාර්ගයක් උපදින්නේ ඇත්ත ඇති හැටි දකින නුවණ ආපු කෙනා. ඒ නුවණ නැති කෙනාට ආර්ය මාර්ගයක් කියලා දෙයක් නැහැ. ඒ නුවණ නැති කෙනාට ආර්ය මාර්ගය කියලා දෙයක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා තමයි බුදුදහමක් අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි ආර්ය මාර්ගය තියෙන්නේ. බුද්ධ ශාසනයේ විතරයි මගඵල තියෙන්නේ. සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන ඵල තියෙන්නේ බුද්ධ ශාසනයේ විතරයි. ඒ කියන්නේ බුදු දහම අහලා තේරුම් ගත්ත කෙනාට විතරයි. ඒ සම්මාදිට්ඨිය ඇති කරගත්ත කෙනාට විතරයි මාර්ගඵල තියෙන්නේ. මාර්ගඵල. හරි? ඇයි මේක කියන්නේ? බුදු දහම අහලා තේරුම් නොගන්න කෙනාටත් මාර්ගේ වඩනවා කියලා කරන්න පුළුවන්. මම භාවනා කරනවා කියලා කරන්න පුළුවන්. බුදු දහම අහලා තේරුම් නොගත්ත කෙනාට. එයත් කියන්න පුළුවන් මමත් සමත විදර්ශනා වඩන. විදර්ශනා භාවනා කරන කියලා කියන්නේ. මමත් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා කියලා කියන්න පුළුවන්. මමත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා කියලා කියන්න පුළුවන්. හැබැයි බුදුදහම තේරුම් අරන්නේ. එතකොට එයා වඩන්නේ මොන ආර්ය අෂ්ටාංගික මාර්ගයේද? මොන සතර සතිපට්ඨානෙද? මොන අනිත්‍ය දුක්ඛ අනාත්මද? එයා වඩන්නේ ලෝකෙට අයිති. මොකද මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තියෙනවා ලෝකෙට අයිති ආර්ය අෂ්ටාංගික මාර්ගෙකුත් තියෙනවා. ලෝකෝත්තර දැක්මක් නැති කෙනෙකුට වඩන්න පුළුවන් ආර්ය අෂ්ටාංගික මාර්ගයකුත් තියෙනවා. ලෝකෝත්තර දැක්ම නැති කෙනාට වඩන්න පුළුවන් සතර සතිපට්ඨානෙකුත් තියෙනවා. ලෝකෝත්තර දැක්ම සම්මාදිට්ඨිය නැති කෙනාට වඩන්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණේකුත් තියෙනවා. බුද්ධ කාලෙත් තිබුණා, අදත් තියෙනවා. බුදුහන්තුරාට කලිනුත් තිබුණා. ඒකයි අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕන. දැන් හිතන්න පුළුවන් මම කායන ප්‍රසන්නව නැත්නම් සතර සතිපට්ඨාන වඩන නැත්නම් වේදනාන ප්‍රසන්නව වඩන නේද? නැත්නම් මම ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. මම ත්‍රිලක්ෂණ අනිච්ච දුක්ඛානාත්ම බලනවා කියලා හිතන්න පුළුවන්. ඒක කරනවත් වෙන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔය වැඩෙන්නේ ලෝකෝත්තර මාර්ගෙද නැද්ද? බුදුහාමුදුරුවෝ පෙන්නපු මඟඵල අවබෝධ වෙන මාර්ගයක්ද ඔය වඩන්නේ? බුදුහාමුදුරුවෝ පෙන්නපු අර කෙලෙස් දුරු වෙන කාමරාග, භවරාග, අස්මිමාන, අවිද්‍යා දුරු වෙන මාර්ගයක්ද ඔය වඩන්නේ? නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒක වෙන්න නම් මේ දහම අහලා නුවණ ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති කරගන්න. එතකොට අනිත්‍ය වඩන්න කියනවා පංච උපාදානස්කන්ධය. එතකොට කෙසේ වඩන අනිත්‍ය සංඥාවෙන්ද මේ කෙලෙස් ටික දුරු වෙන්නේ? අනිත්‍ය වඩන්න පුළුවන් ඕන කෙනෙකුට. හැබැයි අර කෙලෙස් දුරු වෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්නපු විදිහට අනිත්‍ය වැඩුවොත් විතරයි. එතකොට බුදුහාමුදුරුවෝ කොහොමද පෙන්නන්නේ ඔය පංච උපාදානස්කන්ධය අනිත්‍ය වඩන්නේ? රූපයේ අනිත්‍ය වඩන්නේ කොහොමද කෙලෙස් දුරු වෙන විදිහට? ඒක කියන්න කලින් දැන් අපි වඩන අනිත්‍ය මොකද්ද? රූපය. රූපයට අපි ඇලෙනවනේ නේද? මොන රූපයටද වැඩියෙන් ඇලිලා තියෙන්නේ? මොන රූපයටද වැඩියෙන් ඇලිලා තියෙන්නේ? තමන්ට කියන්නේ මොන රූපයටද කියලා මම අහුවේ. තමන්ට කියන්නේ රූපයද? මොන රූපයද? තමන්ගේ කය නැත්නම් ශරීරය නේද? ඔය රූපෙට නේද වැඩියෙන් මෑණිලා තියෙන්නේ? ඈ? සමහරවන් කියනවා නෑ මං මට නෙමෙයි මගේ අර ළමයිට තමයි මම ආවේ. ඈ? බලන්න පුළුවන් තමන් මැරෙන්න යන වෙලාවට කාටද ආදරේ? ඈ? පොඩියට හරි අත්දැකලා තියෙනනම් ඒ හුස්ම ගන්න බැරි වුණ වෙලාව වතුරේ ගිහිල්ලා පොඩ්ඩක් වතුර පෙවෙනකොට එහෙම ළමයින්ද සිහි වෙන්නේ මම ගොඩ එන්නේ කොහොමද කියලා නේ? කපුව පොඩ්ඩක් හිරලා හුස්ම ගන්න බැරි වෙනකොට අත්දැකලා තියනවා නම් තේරුම් ගන්න පුළුවන්. එතකොට පේනවා මේ වැඩියෙන් මැරුම් කරන්නේ තමන්ගේ ශරීරය පළවෙනිද, ඊට පස්සේ තමයි අනිත් පැත්ත. කියන්නේ නම් ඔගේ අනිත් පැත්ත තමන්ගේ හිත බලා ගන්න පුළුවන් තමන් ඕකට අත්දකින්න වෙලාව. එතකොට මේ ලෝකේ ඕන කෙනෙක් වැඩියෙන් මැලුම් කරන්නේ තමන්ගේ ශරීරය. එතකොට ශරීරය කියන්නේ රූපයක් නේද? රූපයට අපි ඇලුම් කරනවා. බලගැටිය වගේ නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ අපි උපවාය කරන්නේ බලගැටියට. ඒ රූපය කියන්නේ දැල්ල වගේ, කලගැටියට දැල්ල වගේ. ඈ? තචා. අපිට පහන් දැල්ල වගේ අපිට ආස කරන්න තියෙන දේ තමයි අපේ ශරීරය. නේ? ඒකට ඇයි මේ ආස කරන්නේ? ඕකේ ඇත්ත ඇති හැටි නොදන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ අන්න ඕකේ ඇත්ත ඇති හැටි දකින්න නම් විදිහක් තියෙනවා. මොකක්ද විදිහ? රූපේ අනිච්ච සංඥාව වඩන්න. එතකොට අපි ඔන්න දැන් අනිච්ච සංඥාව වඩන්න පටන් ගන්නවා. මේ ශරීරේ තියෙනවා, මේ ශරීරය වෙනස්. පුඩි කාලේ හිටිය හැටි නෙමෙයි දැන්. තව ටිකක් වයසට යනකොට මේක තව වෙනස් වෙනවා. ඊළඟට කියන ඔහොම දැකලා මන්ද යෝක ඊට වඩා ඉක්මනට ඉක්මනට දකින්න. මොකද කාලයක් ගිහිල්ලා නෙමෙයි වෙනස් වෙන්නේ. මොනවද වෙනස් වෙන්නේ? ශරණයක් පාසනේ. මේක දකින්න. මොහොතින් මොහොත වෙනස් වෙනවා. මොහොතක් පාසනේ. මේ ශරීරේ තියෙන ශරීරේ වෙනස් වෙනවා. නේද? ඒක විදිහක්. වඩනවා නේද? ශරීරය අනිත්‍ය වඩනවා නේද ඔය විදිහට? මේක වෙනස් වෙලා යනවා. වෙනස් වෙනින් පවතිනවා. ඒකට වෙනස් වීම තමයි දකින්න හදන්නේ. අනිත්‍ය දකින්න. කොහොම බලන්න අමාරු හින්දා තව පොඩ්ඩක් සරල ක්‍රම ටිකක් දෙනවා. ඔය ශරීරය කියලා කිව්වට උතන ශරීරයක් නෙවෙයි තියෙන්නේ. මොනවද තියෙන්නේ? කෙස්, ලොම්, මිය, දත්, සම්, නස්, නහ රටිය. කලේ ඉස්සෙල්ලා භාවනාවේදී නේද? මෙන්න මෙහෙම කොටස් ලොඩක එකතුවක් ඔතන ශරීරයක් කියලා කිව්වට තියෙන්නේ. ශරීරයක් කියලා දෙයක් නැහැ. දැන් මොකද්ද දකින්න හදන්නේ? ශරීරයක් නැහැ. ඔතන තියෙන්නේ කෙස් ලොම් මිය දත් වගේ නේද? ඝන ද්‍රව කොටස් ගොඩක්. සමාරෝපක දකින ඝන ද්‍රව විතරන්නේ නෙමෙයි මේකේ තියෙන තව ඌලඟ තියෙනවා. මේ උද්දංගම වාත, අදෝගම වාත කියලා ඕවා එක එක විදිහට බෙදෙනවා. මේ ඉහළට එන ඌලඟ තියෙනවා, පහළට යන ඒවා තියෙනවා. ඊළඟට මේවා අතරේ තියෙන ඔය අංගමං ගානසාරි වාතේ තියෙනවා. මේවා එක එක අතරේ තියෙන මේකේ තියෙන ඌලඟ ටික අඳුරනවා. වායෝද. ඊළඟට මේකේ තියෙන තේජෝ ධාතු අඳුරනවා නේද? එක එක විදිහ. මම හතරම වුණනම් බලන්න. ප්‍රධාන වශයෙන් දෙකක් බැලුවට, ඝන ද්‍රව දෙක බැලුවට මේකේ තියෙන වායුමය ස්වභාවය, තේජෝ ගතිය, වායෝ තේජෝ කියන හතරම බලන්න පුළුවන්. නේද? ඒක පඨවි කොටසක් බලනවා පද ගති. ඈ? ඝන ද්‍රව්‍ය කීයක් තියෙනවද? 20ක් තියෙනවා නේද? පඨවියට අයිති කොටස් කෙස්ලොමිය ගත්තම 20ක්. ඊළඟට දිය රජාති 12ක් තියෙනවා 32ක්. ඉතුරු ඒවා හතරත් එකතු කරලා තව තව තියෙනවා නේද? ওই විදිහටත් බලන්න. නේද? දර පඨවියට අයිති තද කොටස් ටික ආපෝ වලට දිය රජාති ටික දානවා. වායෝ වලට මේ කුලඟ වගේ තියෙන ටික දානවා. ඊළඟට රස්නේ දානවා තේජෝ. ඉතින් ඔය හතර එකතු වෙලා තියෙනවා. එතකොට ඊළඟට ඕක තව බලනවා. එතකොට කෙස්ලොම් නිය දත් කිව්වට උතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා. නෑ 13 නැතික. ඈ ඒක තවත් බලන්න පුළුවන්. මෙතන තියෙන පඨවියයි එළිය තියෙන පඨවියයි සමානයි. වෙනසක් නෑ. සම කරලා බලන්න. නේද? මෙහි පඨවිය වගේමයි එළිය තියෙන මේ ආපෝ ගතිය වගේමයි එළිය ආපෝ ගතිය. මේ තේජෝ ගතිය වගේමයි එළිය ආපෝ ගතිය. මේ වායෝ ගතිය වගේමයි එළිය වායෝ ගතිය. මොහොමත් බලන්න. හරි. තව ටිකක් ඉතින් අභිධර්මයේ ගෙන ගත්තු වලට ඕකක් නැදී. ඕක ඔය කෙස්ලොම් නියදත් කිව්වට ඕවයි තියෙන්නේ රූප කලාප ගොඩ. රූප හැදිලා තියෙන්නේ රූප කලාප ගොඩකින්. රූප කලාපේ ලක්ෂණය තමයි වෙනස් වෙනවා. ඒකත් තුනකට බෙදෙනවා. උත්පාද, ඨිති, භන්. ඒ විදිහටත් බලනවා නේද? රූප කලාප ගොඩ
ස්වභාවය.
ඔව්. තන කෙස්ලම් නියදත් කියලා දෙයක් නැහැ. තියෙන්නේ රූප කලාප ගොඩ. ඒවත් මේ විදිහට වෙනස් වෙනවා. රූප කලාපයක් කියන්නේ මොකද්ද? ඒක තව දුරටත් කඩන්න පුළුවන්ද? බැ. රූප කලාපේ තමයි කුඩාම කොටස. නේද? රූපවල තියෙන කුඩාම කොටස රූප කලාපය. ඒකෙත් තියෙනවා පඨවි, ආපෝ, තේජෝ, වායෝ. ඕවා වෙන් කරන්න පුළුවන්ද?
වෙන් කරන්න බැහැ.
පුළුවන් කියලා සවිධර්මය ගන්නෑ. වෙන් කරන්න බැහැ. එකකට එකක් වෙන් කරන්න බැරි ධර්මතා හතර. නේද? එහෙමත් දකින්න. ඔක්කොම කරලා තියෙනවනේ නේද? ඒවත් කලේ මොකද්ද මේ අනිත්‍ය සංඥාව වඩනවා කියලා ත්‍රිලක්ෂණේ දකින්න නේද ඔය කරන්නේ? ටික වැඩුවාන් ත්‍රිලක්ෂණේ අවබෝධ වෙයි නේද? ඔය ටික හැබැයි බුදුහාමුදුරන්ට කලින් කට්ටියටලා බුදුහාමුදුරන් ඉන්න කොටත් කළා අදත් කරනවා. නැත්නම් චතුරාර්ය සත්‍ය තියනවාද? මොකද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද? මොනවද චතුරාර්ය සත්‍ය කියන්නේ? දුක, දුකට හේතුව සමුදය, දුක්ඛ නිරෝධය, නිරෝධ කරන මාර්ගය. මාර්ගය තමයි වැඩෙන්නේ කියලා හිතාගෙන නැහැ කරන්නේ. ස්තුරු ජාති තුන දුකයි, සමුදයයි, නිරෝධයයි එතන තියෙනවා. තියෙනවා කියලා කියයි. මොකන කංචු ප්‍රාදානස්තන්ති තියෙනවා. මේක දුකයි. ඒකට හේතුව මොකක්ද? දුක්ඛ සමුදය. ඒකට විරූප හැදිලා තියෙන්නේ මොනවාද? සතරම හාදාපෙන් කියලා කපපෙන් කියන නැත්නම් ආහාරයෙන් කියලා. කපපෙන් කියන ආහාර නිසා හැදිලා තියෙන්නේ. ඒක කබලින් ආහාර ගන්න ඒක නිසා හැදිලා තියෙන්නේ. ඒකට ඒක හට ගන්නවා පවතින කාලයක් තියෙනවා. ඒකට ටිකක් විස්තර වල චිත්තක්ෂණ 17ක් තියෙනවා නේද? පස්සේ නිරුත් වෙනවා නේද? ඒ පාද චිත්තක්ෂණේ තියෙනවා, වැය චිත්තක්ෂණේ තියෙනවා, ඒකළු 15 මේක පවතිනවා. නේද? 17. ක්ෂණික. අහම් බලන්නත් පුළුවන්. හරි? දැන් ප්‍රශ්නේ තියෙන්නේ එතනින් කාම රාග දුරු වෙනවද, බාහ රාග දුරු වෙනවද, අස්මිමාන දුරු වෙනවද, අවිද්‍යා දුරු වෙනවද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවද කියන්නේ. තර්ක කරන්න පුළුවන් නම් කිසි නට්ටමකට අවබෝධ වෙනවා කියලා දැන් ධර්මයටත් ගලපන්න හදනවා. ඉතින් අපි යවුවා දහම හොයන කෙනෙක් නම් ටිකක් නොවනින් බලන්න ඕන දහමත් එක්ක. නේද? පෙළ දහමත් එක්ක. පෙළ දහම කියන්නේ ත්‍රිපිටකය. අභිධර්මයේ අයිති. නේද? විනය සූත්‍ර අභිධර්ම තුනම ත්‍රිපිටකයට අයිති. තුනටම ගැලපෙනවා. ඒක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ධර්මයට විනයට ගලපලා බලන්න. නේද? කවුරුත් කිව්වටම පිළිගන්න එපා.
විනයට
ගන්න. නේද? පරම්පරාවෙන් ආපු හින්දා පිළිගන්න එපා. බුදුහාමුදුරුවෝ කිව්වායි කියලා කියන හින්දා
පිළිගන්නත් එපා.
මොනේද කියලාද? අපිට වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කියපු හින්දා ඒකයි. බුදු පරම්පරාවේ මෙහෙම කරන හින්දා ඒකයි. නේද? මොනින් හොයන්න දහමම උදව් කරගන්න. ඔව්. ඒක හොඳ දැක්මක්. දැන් මොකක් හරි ඉගෙනගෙන මෙනෙහි කිරීමකොට මෙනෙහි කරන දේ හිත පෙන්නනවා අනිත් පැත්තට. අපි මොකක් හරි මෙහෙමයි කියලා එකම දිගටම මෙනෙහි කරනකොට නේද? දැන් රටට දකින්නවා රත්තක් හෙල්ලෙන. අන්න අතන හොල්මනක් ඉන්නවා, යකෙක් ඉන්නවා කියලා දැන් මෙනෙහි කරනවා. ආයෙත් හිතනන්න පොඩ්ඩක් හිතෙනවා ඉන්නේ යකා තමයි. කෙල්ලක් තා කෙල්ලේ. මම අපි මෙනෙහි කරනවා හොල්මනක් ඉන්නවා. දැන් මෙනෙහි කරන එක ඇත්ත වෙනව නේද ටිකක් කියලා යනකොට.
ඒක විශ්වාස කර.
සරියලාත් ඒ පැත්තෙන් සද්දයක් එහෙම ආවොත් ඊට වඩා හයියෙන් මෙහෙ කෑ ගහන්න. ඒ මෙනෙහි කරපු දේ ඇත්ත වෙලා නේද?
නේද?
ඔව් ඒක තමයි තේරුම. අපි එකක් නිතර නිතර මෙනෙහි කරනකොට ඒක ඇත්ත වෙනවා අපිට. එතකොට ඒක ඇත්ත ඇති හැටිද මුලාවක්.
මුලාවක්.
අපිව මුලාවකටපත්. හරි. කැමැති අපි ආය ආය හිතට කියනකොට අපි ඒක පිළිගන්න පුරුදු වෙලා තියෙනවා. ඒක තමයි අපේ හිතේ ඇති. අහම වුණත් ඉතින් ඒක එහෙමයි කියලා ආය ආය කිය කියා ඉන්නකොට ඒක ඇත්ත වෙනවා. ඔකමයි ඇත්ත කියලා අපි පිළිගන්නවා. ඒ දහම කියලා අපි හිතාගෙන ඉන්නේ මුලාවෙන් ගත්ත දෙයක් නම් අන්තිමට දෘෂ්ටියට ටික ටික විතරයි. අපි හිතාගත්තට හරියන්නේ නැහැ. දැන් මාර්ගඵල ලැබුණා කියලා. මේ හිතෙන් කියපු එක ආය ආය මෙහෙ කරපු එක දැන් ඇත්ත කියම වෙන. ආ මේ ශරීරය කිව්වට උතන රූප කලාප ගොඩක් තියෙනවා. මම ඉතින් ඕක මෙහෙ කරගෙන යන එක මෙහෙ කියලා මට පේනවානේ අර රූප කලාප හැටි බව වෙනස් වෙනවා. මේ ශරීරය කැඩි කැඩි යනවා පේනවා. ඔක ඇත්ත ඔහොම පේනවා. වැඩි ටිකක් නුවණින් හොයලා බලන්න දහමේ කොහෙවත් කියලා තියෙනද ඒ රූප කලාප දකින්න පුළුවන් දෙයක්ද කියන්නේ? සමහරව දතර මහා ධාතුවක් දකින්න. හැබැයි දහමට අනුකරන් ඕවා බලන්න දාවත් අහුගෙන්නේ නැති දේවල්. හරි? දැන් අපි නුවණක් යන්න ඕන මේක. මේ කරනකොට හිත එක එක ඒවා පෙන්නයි. අපේ හිතට නිතර නිතර මොකක් හරි කී කියා ඉන්නකොට ඕක හිතෙන් පෙන්නවා. හීනෙනුත් පෙන්නවා, හැබැයිනුත් පෙන්නවා. නේද? ඊට පස්සේ අර කෙහෙල්ලත්ත පැද හෙල්ලෙන පැත්ත බලන්නත් බෑ බයයි. දැන් හොඳ තමයි ඇත්තට. ඒකේ තමයි අපි මේ බලලා පුදු වෙනකොට ඉතින් පේනවා මේක තියෙන දවතු කලාප ගොඩක් විතර. ඕවා වෙනස් වෙලා යනවා. අනේ මට ඇහෙන්නේ නැහැ කියන්නේ මට පොඩ්ඩ හරියන්නේ. ඔව් දැන් ධාතු විදිහට බලලා අනිත්‍ය දුක්ඛනාත්මත් බලනවා දැන්. අනිත්‍ය කියන්නේ මොකද්ද? වෙනස් වෙන එක. උත්පාදිතිති ගංග. ඒකත් පේනවා. මේක අට ගන්නවා නැති වෙනවා. අට ගන්නවා නැති වෙනවා. අට ගන්නවා නැති වෙනවා. ඔකත් බලනවා. මේ. අවබෝධ වෙයිද කියන එක තමයි අපි නුවණින් බලන්නේ. හරි? කරන එක හරි. භාවනාවක් කරන්න පුළුවන්. ඒතකොට හිතත් දිනු වෙයි. දැන් අපි කොහොමද තිස්සෙන් බලන්නව? අතන නිවනට මොකද්ද තියෙන සම්බන්ධය? ඇත්ත ඇති හැටි අවබෝධ වෙනවද? යථා භූත ඥානේ එනවා. දැන් අපි මේ මොකද්ද කියන්නේ කියලා තේරෙන්නේ. කියන භාවනා ටික ඔක්කොම කියනවා ඕක කරලා නිවන අවබෝධ වෙනවාද කියලා අනිත් පැත්තට අහනවා. ඕවනේ අපි අහලා තියෙන ධර්ම ටික. ඕවනේ වැඩලා තියෙනවා. නේද? දැන් ඔන්න නුවණින් බලන්න උපමාවක් අරගෙන බලන්න. අපි ඉන්න තැන අපිට පේන්නේ නැහැ. අපි ඉන්න තැන අපිට පේන්නේ නැහැ කියන්නේ දැන් තමන් වාඩියලා ඉන්න තැන තමන්ට පේනවද? එතන වටපිටාව නෙමෙයි. හරියටම තමන් වාඩියලා ඉන්න තැන පේනවද? පේන්නේ නැහැ. එතන දකින්න නම් මොකද කරන්න ඕනේ? එතනින් අයින් වෙන්න ඕනේ. නැගිටලා පැත්තකට ගිහින් බලන්න ඕන හිටිය තැන. ඈ? මොකද වාඩියලා හිටියට පේනවද ඉන්න තැන? එතන ඉන්නකම්
පේන්නේ
නැහැ. පේන්නේ එකෙන් තේරුම් ගන්න අපි දෘෂ්ටියක ඉන්නකන්
එළියට යන්න
අපිට ඇත්ත පේන්නේ නැහැ. අපි ඒකෙන් එළියට ගිහින්මයි බලන්න ඕනේ. එතකොට තමයි ආ ඔය හිටිය දෘෂ්ටිය කෙනේ කියලා අවබෝධ වෙන්නේ. හරි. දැන් අපි දන්න තරමින් අපි හිතටම දන්නවා මෙයාලා රැවටිලා ඉන්නේ කියන මට්ටමකින් ඔක ඉස්සෙල්ලා හිතන බලන්න. අපි නෙවෙයි. රැවටුණ කෙනෙක් අරගෙන අපි බලමු කවුද රැවටිලා ඉන්නේ? බල්ලා වතුරට එවෙන බල්ලා. එයා රැවටිලාද නැද්ද? රැවටිලා. ඒක හොඳට පිළිගන්නවනේ. වතුරට එවෙන බල්ලා පුරන්නේ රැවටිලාමයි කියලා පිළිගන්නවනේ. මොකට රැවටිලා තියෙන්නේ? වතුරේ තව බල්ලෙක් ඉන්නවා කියලා. එයා දැකලා තියෙන්නේ එයාගෙම ඡායාව. වතුරේටම ඡායාව. එයා හිතාගෙන ඉන්නේ බල්ලෙක් ඉන්නවා. තව බල්ලෙක් ඉන්නවා කියලා. ඒ හින්දානේ පුරන්නේ. නේද? දැන් එයා රැවටිලා. එයා රූපේ ඇත්ත දැකලාද? නෑ. එයා රූපේ ඇත්ත දැකලා නෑ. ඒකට කඩපල ගැටිය වගේ නේද? දැල්වසකයි කියන්නේ. එමත් තමයි නේද? වතුරට ඇවිල්ලා බල පුරණ බල. නේද? දැන් ඔය බල්ලට ඇත්ත දකින්න නම් ප්‍රඥාව ටික ටික වඩන්න වෙනවා නේද? මොකද කම්පැනි ඇත්ත වෙන්නේ? නේද? එතකොට අපි බලමු දැන් අපි ප්‍රඥාව වඩන්න කරපු ටික ඔය බල්ලට කරන්න කියලා. අපි දැන් ශරීරයේ ඇත්ත දකින්න කියලා කළානේ එක එක භාවනා ටික. දැන් ওই ටික බල්ලා කළොත් ඇත්ත අවබෝධ වෙයිද කියලා බලන්න. නේද? මොකද්ද අපි කළේ? මේ ශරීරයේ තිබුණට උතන තියෙන කෙස් ලොම් නියද සන්නස් නහස්. නේද? බල්ලටත් බලන්න කියන්නේ දැන් බල්ලා ඉන්නවා නැත්නම් තව බල්ලෙක් ඉන්නවා නේද? ඒ රූපෙට අහු වෙලා නේ. මම එයාට උගන්වනවා කෙස් ලොම් නියද සම්මස් නහරෝ ගොඩක් උතන තියෙන්නේ. ඒ බල්ලෙක් කියන්නේ රැවට. නේද? මම එයා මෙනෙහි කරනවා හොෝදා. අර වතුරේ බල්ලෙක් නෙමෙයි ඉන්නේ අතන තියෙන්නේ කෙස් ලොම් නියද සම්මස් නහර. ඕනනම් සතර මහා ධාතුන් බලන්න පුළුවන් ඈ නේද? ආපු දියර ජාති ටිකක් බලත හැකි, ප්‍රශ්නෙක් බලත හැකි, වායු කොටස් ටිකක් බලත හැකි නේද? දැන් බලනවා 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 ඊළඟට යා වතුරට ගිහින් අන්න කොටස් ගොඩක් තියෙනවා බල්ලෙක් නැහැ කියලා කියන මට්ටමකට එයි නේද? දැන් එයාගේ කෙලස් වගේක් අඩු වෙනවා. මොකද බලනවා අර තරහ ආරම්භ වුණා නම් තරහ එන එකක් නැහැ නේද? ඔකට මොකට තරහ ගන්න උතන් තියෙන කැස්ලොම්නිය දත් ගොඩක් නේද? ඇදීමක් තිබුණා නම් ඕකත් නැහැ. උතන් තියෙන්නේ මේ පිළිපුල් දුගඳ හමන නේද? අසුභාසාර කොටස් ගොඩක්. මොකට මොකට බැරි? ඇදීමක් අඩුයි. ගැටීමක් අඩුයි. නේද? ඔක තව ටිකක් මදි නම් ඊළඟට කියනවා උතන ඔහම පෙන්නට ඕවට රූප කලාප ගොඩක් නේ මෙහෙම බලන්න කියලා කියනවා. ඊළඟට ඒවයි තියෙන්නේ මේ සතර මහා ධාතු පට වියපෝතේ ජෝ ආයෝ ඕවෙන් කරන්නේ බෑ. ඕනයි රූප කලාප වලින් හිටලා තියෙන්නේ. ඔය රූප කලාපත් මේ හට ගන්නව පවතිනව නැති වෙනවා. චිත්තක්ෂණ 17යි ආයුෂ රෝමයන් ටික ඔක්කොම ඔය දන්න ටික කියනවා. මම හොඳට අනිත්‍යයක් දකින්නවා නේද? වෙනස් වෙලා යන රූප කලාප ගොඩක් තියෙනවා. හ්ම්. අවතන නේද අපි යන්න පුළුවන් කෙලවර අපිට. මේ භාවනාව කරලා. හ්ම්. දැන් අවබෝධ වෙලාද ඇත්ත ඇදෙන්නේ? බල්ලට අවබෝධ වෙයිද ඇත්ත ඇදෙන්නේ? ඇත්ත ඇති හැටි මොකද්ද? වතුරේ ඇති වුණ ඡායාව. ගෙම ඡායාව. දැන් මේ හිතන්නේ මොකක් ගැනද? හදාගත්තු රූපයක් ගැන. මාගත්තු රූපයක්. දැඩිව විශ්වාස කරන තියනවා කියලා හිතන රූපයක්. ඒක ඇත්ත දකින්න නේද දැන් භවනා කර කර. දැන් මොකද වෙලා තියෙන්නේ? තියනවා කියපු එක නැහැ කියලා. දැන් කියයි නෝ. කවුරු හරි තව බල්ලෙක් කන්න බල්ලෙක් ඉන්නවා. නෑ නෑ ඔය බල්ලෙක් නෙවෙයි ඔය කොටස් ගොඩ ඡායාව කියන කතාවට එන්න. ඔය සතර මහා ධාතු ගොඩ. ඔය රූප කලාප ගොඩ. නු බල්ලෙක් නෙමෙයි ඒවා රැවටිලා. උතන තියෙන්නේ රූප කලාප ගොඩ. නිතර වෙනස් වෙන රූප කලාප ගොඩක් ඔය තියෙන්නේ. ඔය බල්ලෙක් වගේ දෙන්නේ රූප කලාප ගොඩක් කියන. දැන් හරිද? ඇත්ත ඇති හැටිද?
නෑ.
අවබෝධ වෙලා නෑ නේද? රූප කලාප ගොඩක් තියනවාද එතන? ඡායාව වෙන්නේ. දැන් මේ ඡායාව ගැනද කතා කරන්නේ? අර හිටිය බල්ලා ගැනද? හිටිය බල්ලා. දැන් බල්ලේ නෑ කියලා කියන්නේ. නේද? එයාගේ මට්ටමට අනිත් බල්ලෝ රැවටිලා බල්ලෙක් ඉන්නවා කියලා. මෙයාට නුවණ පහළ වෙලා බල්ලෙක් නෑ රූප කලාප ගොඩක් තියෙනවා කියලා. නේද? දැන් එළියේ බල්ලෙක් ඉන්නවා කිව්වොත් රැවටිලාද නැද්ද? රැවටිලා. නේද? එළියේ බල්ලෙක් නැහැ උතන තියෙන්නේ රූප කලාප ගොඩක් කිව්වොත් රැවටිලාද නැද්ද? ඡායාවට අමතරව අර රූප කලාප ගොඩක් තියෙනවද? බල්ලෙක් හැදිච්ච. නැහැ නේද? බල්ලෙක් ඉන්නවා කිව්වත් රැවටිලා, බල්ලෙක් නැහැ කිව්වත් රැවටිලා. නැහැ කියන්නේ රූප කලාප ගොඩක් තියෙනවා කියලා. නේද? ඒවත් වෙනස් වෙනවා කියලා කියන්නේ. එනකට වෙනස් වෙන රූප කලාප ගොඩක් තියෙනවා. නේද? ඒ බල්ලා හැදිච්ච මොනවා හරි කොටස් ටික තියෙනවා. නේද? බල්ලා නැහැ. බල්ලා හැදිච්ච කොටස් ටික තියෙනවා. කමට්ටමත් අය බල්ලා නැහැ උතට තියෙන කෙස්ලොම්නියදත් ඕනවා ගොඩක් නම් තියෙනවා. තව මට්ටමත් අය කෙස්ලොම්නියදත් ගොඩදුත් නැහැ උතට තියෙන රූප කලාප වලට. නේ?
දෙපැත්තම බලන්න.
දැන් ඔය මොකක් කිව්වත් එළියේ රූපයක් ගැන නේද ඔය කතා කරන්නේ? එළියේ රූපේ තියෙනවා කිව්වත් නැහැ කිව්වත් එළියේ රූපයක් ගැන නේද මොනවෙන් හරි හදිච්ච දෙයක් ගැන නේද කතා කරන්නේ? නේද? ඔන්න ඔකට කියනවා භෞතික වාදය කියලා. භෞතික දේවල් කියනවා කිව්වත් භෞතික වාදය, නැහැ කිව්වත් භෞතික වාදය. මොකද එළියේ තියෙන දෙයක් ගැන මේ කතා කරන්නේ. නේ? බාහිරෙන් කතා කරන්නේ. ඔතන බල්ලෙක් ඉන්නවා කිව්වත් භෞතික වාදය, ඔතන රූප කලාප ගොඩක් තියෙනවා බල්ලෙක් නැහැ කිව්වත් ඒත් භෞතික. ඒ කතා කරන්නේ අර බල්ලා ගැන. බල්ලෙක් නැහැ කියන්නේ බල්ලා ගැන නේද කතා කරන්නේ? නේද? බල්ලෙක් ඉන්නවා කිව්වත් බල්ලාගෙන කතා කරන්නේ, බල්ලෙක් නැහැ කිව්වත් බල්ලාගෙන කතා කරන්නේ. නේද? ලෝකෙට අහු වෙලා නේද? හරි. ඔබ තව පැත්තකින් කියනවා, දැන් ඔබ භෞතිකවාදී කියලා කියනවා. එක පැත්තකින් දැන් ඉන්නවා කිව්වහම ඔකට අපි කියනවා තියෙනවා කියනකොට සාස්වතවාදී. ඉවර වෙන්නේ නැහැ කියලානේ. උච්චේත නැහැ කියන එකට කියනවා උච්චේත නේද? තියනවා කිව්වත් දෘෂ්ටියට, නැහැ කිව්වත්
දෘෂ්ටිය.
හරි. ඒක බුදුහාමුදුරුවෝ පෙන්නන අන්න සත්‍යවා දෘෂ්ටි දෙකක ඉන්නවා. හට ගන්න හැටි දකින හින්දා තියනවා. උපදිනවා. උපදිනවා දකින හින්දා තියන. නැහැ කියන්න බැහැ. නැහැ. මම සාස්වතවාදී. ඇත්ත තියෙන දෘෂ්ටියට වැටෙන. ඇත්ත. ඊළඟට නිරුද්ධ වෙනවා දකින්න. මම ඇත්ත කියන්න බෑ. විනාශ වෙනවනේ නිරුද්ධ වෙනවනේ. නිරුද්ධ වෙනවා දකින්නකොට නැත කියන දෘෂ්ටියට. නැත් තියනවා කියන එකෙන් මිදෙනවා. නැහැ කියන එකට. ඔක තවමද? ඇත්ත කියන එකේ හිතිය දෘෂ්ටිය නැත කියන එකේ හිතිය දෘෂ්ටිය තථාගතයේ ඔය අන්ත දෙකටම වැටෙන්නේ නැතුව ඒ උභය අන්තයටම වැටෙන්නේ නැතුව පටිච්ච සමුප්පාදයක් දේශනා කරනවා. පටිච්ච සමුප්පාදය මොකෙන් කියුවත් දැන් එළියේ තියෙන ඒවා ගැනනේ කියන්නේ. බල්ලා එළියේ ඉන්නවා කිව්වා. බල්ලා එළියේ නැහැ කිව්වා. බාහිරය ගැනනේ කතා කරන්නේ. ඒතර බාහිරය ගැන කතා කරන්නේ භෞතික වාදය. හරි? ඉන්නවා කිව්වොත් සාස්වද නැහැ කිව්වොත් උච්චේත. ඔය දෙකම ඇත්ත ඇති හැටි. පවතින යථාභූත ස්වභාවය නෙවෙයි. පටිච්ච සමුප්පාදේ නෙවෙයි. තව වචනයක් කියන ඉදප්පච්චේත. ඉදප්පච්චේතාවයක් නෙවෙයි. පටිච්ච සමුප්පන්න බව නෙවෙයි. හරි. දැන් අපි භාවනා කරලා කරලා වැටෙන්න හදන්නේ අර ඒකාන්තයක ඉඳන් අනිත් අන්තයට නේද ඔය කරපු භාවනාව. තියෙනවා කියන එකේ ඉඳන් නැහැයි කියන්න නෙමෙයි හදන්නේ. උත්තරෙත් දන්නවා. තියෙනවා කියලා හිතන් ඉන්නේ මුලා වෙලා එහෙනම් යන්න ඕන නැහැ කියන එක. නේද? ඒකට යන්න ඉතින් පණ දාගෙන භාවනා කරනවා. නේද? අනිත් ඒවල නාද අතු කලාප වලින් හදිච්ච ඇති බලනවා රූප කලාප වලින් හදිච්ච ඇති බලනවා. අන්තිමට ඉගෙනගෙන ඉගෙනගෙන භාවනා කරලා 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 තියනවා කියපු එකෙන් නෑ කියන මතයකට එන්නේ. ඔය දෙකම පටිච්ච සමුප්පාදේ නෙවෙයි. මේක බුදුහාඳුරුව පැහැදිලිව කියනවා කච්චායන ගොත්ත සූත්‍රය. කච්චායන ගොත්ත සූත්‍රය කච්චායන හාමුදුරුවන්ට කියනවා කච්චායන මේ සත්‍යය උපදින හැටි දකින හින්දා තියනවා කියනවා. විරුද්ධ වෙන හැටි දකින හින්දා නෑ කියනවා. ඔය දෙකම දෘෂ්ටි දෙකක්. තථාගතයේ ওই දෘෂ්ටි දෙකටම වැටෙන්නේ නැතුව පටිච්ච සමුප්පාදය දේශනා. ඒක නම් තේරුම් පෙළ දහමට ගලපලා බලන්න මේ කරන වැඩේ දන්න දෙයි වෙනගත්තු දෙයි කොහාටද යන්නේ කියන එක දහමට ගලපලා බලන්න. ඒ එහෙම බැලුවොත් තමයි අපිට දහම අල්ලගන්න පුළුවන්. ඒ ටික පැහැදිලිද? ඔය විදිහට භාවනා කරලා නම් පටිච්ච සමුප්පාදේ අවබෝධ වෙයිද? නෑ. එහෙනම් නිවන් අවබෝධ වෙයිද? නිවන් තියා සෝවාන් වෙන්න පුළුවන්. ඒකට සම්මා දිට්ඨියේ අඩුවක් තියනවා නේද? චතුරාර්ය සත්‍ය අවබෝධය අඩුවක් තියනවා නේද? ඊළඟට ඔය ටික දැක්කලා ඔන්න තව පැත්තකට එන්න. අමාරුවෙන් ඉතින් හලා භාවනා කරලා කරලා ඊළඟට එනවා. ඒ පැත්තේ බල්ලෙක් ඉන්නවා කිව්වේ මොකෙන්ද කිව්වේ? මේ පැත්තේ ඒ පැත්තේ බල්ලෙක් ඉන්නා කිව්වේ ඒ පැත්තේ බල්ලෙක් ඉන්න හින්දාද නැත්නම් මේ පැත්තේ
හේතුවක් නිසා නේද බල්ලෙක්
මම නෙමෙයි මම අහන්නේ මේ පැත්තේ බල්ලෙක් ඉන්නවා කිව්වේ ඇයි එහෙ බල්ලෙක් ඉන්න හින්දාද නැත්නම්
මේ බල්ලෙක් හේතුවක් නිසා
මේ පැත්තේ හිතෙන් ගියපු හින්දා නේද මේ පැත්තේ විඥාණයෙන් තමයි දැනගත්තේ එහෙ බල්ලෙක් ඉන්නවා නේද? මම ගොඩ ඉන්න බල්ලගේ විඥාණයෙන් තමයි එළියේ ඉන්න බල්ලා හැදුවේ. නේද? නැත්තම් මේ පැත්තේ ඇති වුණ නාම ධර්ම ටිකකින් තමයි එළියේ රූපයක් ගැන කිව්වේ. නේද? නාම ධර්ම ටික දැනගත්තේ කවුද? විඥාන. නේද? ඒකට මෙහෙ විඥානකින් දැනගත්තු දේ තමයි ඔය එළියේ තියෙන්නේ. නේද? දැන් ඔන්න ඕකම මෙහෙ කරනකොට මොකද වෙන්නේ? මෙහෙ විඥාණයෙන් හදන ටික තමයි එළියේ තියෙන්නේ.
ඒකට ඒක බාර ගන්න. තියෙනවා.
මෙහෙ විඥාණයෙන් හදපු බල්ලෙක් තමයි එළියේ ඉන්නේ. මේ හදපු බල්ලේ එළියේ ඉන්න. නේද? දැන් අපි එළියේ රූපයක් ගැන නෙමෙයි කතා කරන්නේ. බල්ලෙක් ඉන්නවා කොහෙද බල්ලා ඉන්නේ? විඥානය. නේද? ඒක මුළු ලෝකෙම හදලා තියෙන්නේ විඥානය. දැන් විඥාණයෙන් හදපු ලෝකයක් තියෙනවා. එළිය රූප වලින් සතර මහා රූප කලාප වලින් හැදෙන එකක් නෙමෙයි. දැන් තියෙන්නේ විඥාණයෙන් හදපු ලෝකයක්. නේ? දැන් විඥාණයෙන් හදපු ලෝකයක් තියෙනවා කියනකොට හැම දෙයක්ම මේ විඥාණයෙන් හදලා තියෙනවා. කොහොම බැලුවත් මොකකින් බැලුවත් දැන් අන්තිමට ආපු මතය මොකක්ද? විඥාණයෙන් හදපු දෙයක් එළියේ තියෙනවා කියලා දැනගන්න.
විඥානේ මායකාරය.
අර විඥාණයෙන් කියපු දේවල් දැන් දැනගෙන. මේ විඥාණයෙන් කියපු දේවල් දැනගත්තා කියන එකටත් නමක් දෙනවා. වාදයක් තියෙනවා. විඥානවාදී. විඥාණයෙන් හදපු දෙයක් පයි දැනගෙන. එතකොට තේරුම් ගන්න ඔන්න ලෝකයක් එළියේ විඥාණයෙන් හදලා තියෙනවා කිව්වත් විඥාණය. ඔය හදපු ලෝකයක් නැහැ කිව්වත් ඒත් විඥාණමක්. ඒක. ඒ එළියේ දෙයක් තියෙනවා කිව්වොත් මොනවාදද? භෞතිකවාද. එළියේ දෙයක් නැහැ ඕක හැදිලා තියෙන්නේ සතර මහා ධාතු වලින් කිව්වොත් ඒකත් භෞතිකවයි. භෞතික මොනවද දෙයක් තියෙනවා නේද? එතන දෙය නැහැ. එන්නාට මොනවෙන්ද ධාතු වලින් රූප කලාප වලින් හැදිලා තියෙනවා. ඒ එළියේ මොනාහරි දෙයක් තියෙනවා කියන එකෙන් ඒකට බාහිරෙන් අපි කතා කරන්නේ ලෝකෙට. ඒකට භෞතිකවයි. ඒක අනිත් පැත්ත තමයි මේ පැත්තෙන් කතා කරන්නේ. විඥාණයෙන් හදපු දේ එළියේ තියෙනවා. එළියේ තියෙනවා. හැබැයි ওই විඥාණයෙන් හදපු. නේ? දැන් හැම දෙයක්ම හදලා තියෙන්නේ විඥාණය. එතකොට මොනවාද ඉන්නේ?
විඥාණය.
ඔය හදපු දේවල් එකක්වත් එළියේ නැහැ. එහෙම කිව්වා? ඒත් තියෙනවා. ඒ විඥාණයෙන් හදලා තියෙන්නේ. එළියේ මොකද? ඔය විඥාණයෙන් හදපු හිඳ නෑ උතනක් වැටෙනා නේද එක්ක තියෙනවා නැත්නම් නෑ කියන දෙයකට විඥාණයෙන් හදුවත් ඒ අපිට තියෙනවා කියලා කියන්නත් පුළුවන් එහෙම නැත්නම් නෑ කියලා කියන්නත් පුළුවන් එක්ක ඇත නැත්නම් නැත ආය අර දෘෂ්ටි දෙකටම වැටෙනා නේද සාස්වත වෙන්නත් පුළුවන් උච්ඡේද වෙන්නත් නෑ කට්ටියක් කියනවා තියෙනවා අර හොල්මන ඉන්නවමයි එහෙලත් දෙල්ලි මේ ඉඳන් කියන ඕතන හොල්මනක් ඉන්නවා දැන් ඇත යන දෘෂ්ටිය නේද තව කෙනෙක් කියනවා නෑ නෑ එහෙම නෑ මම ඇත යන දෘෂ්ටිය දෙකම කතා කරන්නේ හොල්මන ගැන ඒ හොල්මනක් ඉන්නවා කියුවත් එක දෘෂ්ටියක් හොල්මනක් නැහැ කියුවත්
දෘෂ්ටියක්
ඔව් නැහැ කියන්නත් හොල්මන ගැන දැනගෙන ඉන්න එක ඒ හොල්මන උතන නැහැ කියනවා බල්ලා ඉතන නැහැ කිව්වා වගේ ඒ හොල්මන ඉතන නැහැ ඒකත් තව දෘෂ්ටියක් නෙමෙයි හරි එතකොට තියෙනවා කිව්වත් දෘෂ්ටියක් නැහැ කිව්වත් දෘෂ්ටියක්. ඒක හරිනේ. සාස්වත හරි උච්චේදනයි. ඒකට වැටෙන්න පුළුවන් බාහිරේ අල්ලගෙන තියෙනවා කියන්නත් පුළුවන් බාහිරේ නැහැ කියලා බාහිරේ අල්ලගෙන නැහැ කියන්නත් පුළුවන්. ඒකට භෞතිකවාදී.
භෞතිකවාදී.
මේ පැත්තෙන් විඥානේ අල්ලගෙන තියෙනවා කියලා දෘෂ්ටියට වැටෙන්නත් පුළුවන් විඥාණයෙන් අල්ලගෙන නැහැ කියන දෘෂ්ටියට වැටෙන්නත් පුළුවන්. ඒ තියෙනවා කිව්වොත් සාස්වත නැහැ කිව්වොත් උච්චේද හැබැයි විඥානවාදී. ඉස්සල්ලා අර පැත්තෙන් කියන්නේ භෞතිකවාදී. හරි වැඩේ නේද? ඉතුරු භාවනා ටිකක් ඉවරයි. ඉස්සෙල්ලා කරපු භාවනා ටිකෙන් මිදෙන්න තව පැත්තක් කල්ල ගත්තා. වලනකට ගිහිල්ලා වැටුණා විඥාන ආපිට. ආයි අපි හිරවිලා එක්කෝ තියෙනවා එක්කෝ නැහැ. සාස්වත හරි උච්චේදයි. නේද?
මායා මායා කාර්ය කරන වැඩ.
බුදුරජාණන් වහන්සේ කච්චායන හඳුරන්ට කියන්නේ මේ උපදීන හැටි දකින්නකොට ඇත යන දෘෂ්ටියට වැටෙනවා, නිරුද්ධ වෙනවා දකින්නකොට නැත යන දෘෂ්ටියට වැටෙනවා. තථාගතයෝ ওই දෙකට මන වැටි. ඥානත දෙකට මන වැටි. පටිච්ච සමුප්පාදය දේශනා කරා. දැන් ධර්ම දකින්න නම් මොකද්ද දකින්න ඕනේ? පටිච්ච සමුප්පාද. දැන් එළියේ තියෙන දේ වෙනස් වෙනවා කියලා බලලා ඕක අවබෝධ වෙයිද? හිතෙන් හදපු දේ වෙනස් වෙනවා කියලා ඕක අවබෝධ වෙයිද? එන අනිත්‍ය සංඥාව වඩන්න කිව්වේ මොකටද? එහෙනම් අපිට ඔන්න ප්‍රශ්නයක් එනවා බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව වඩන්න කියලා දෙයි. නම් අපි එළියේ තියෙන දේ අනිත්‍ය වඩන්න ගියා ඒත් හරියන්නේ නැහැ දෘෂ්ටිගතව. ඇතුලේ තියෙන දේ අනිත්‍ය වඩන්න ගියා ඕක වෙනස් වෙනවා කියලා බලන්න ගියා ඒත් හරියන්නේ නැහැ. ඒත් ඇත කියන එකෙන් නැත කියන එකට. නේද? එහෙනම් කොහෙද වැරද්ද තියෙන්නේ? බුදුහාමුදුරුවන්ට වැරද්ද ආවද? කොහෙද වැරද්ද තියෙන්නේ? දහමද වැරදිලා තියෙන්නේ අපිද වරද්ද කියන්නේ.
අපිටයි වැරදිලා තියෙන්නේ.
අපි පිළිගන්න එනවා අපි තමයි. වරද්ද ගත්තනම් වරද්දගෙන තියෙන්නේ. නේද? අපි හරියට පටිච්ච සමුප්පාදේ දැකලා නැහැ. බුද්ධ දේශනාව හරියට අහලා නැහැ දැකලා නැහැ. ඥානං පස්සං යථා භූතං වෙලා නැහැ. ආනා ඥානං අපස්සං යථා භූතං. දැන් පංච උපාදානස්කන්ධයේ එළියේ තියෙනවා ඕක වෙනස් වෙනවා කියලා බලලත් ඇත කියන එකෙන් නැත කියන එකට තමයි. පංච උපාදානස්කන්ධේ විඥාණයෙන් හදලා තියෙනවා ඈ ඕකෙත් එක්ක තියෙනවා නැත්නම් නැත කියන එකට. නේද? මම ඔන්න හොයන්න යනවා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය සංඥාව වඩන්න කිව්වේ කොහොමද? දැන් ඔය අපි දන්න අනිත්‍ය සංඥාවනේ අපි වඩන්නේ නේද? නේද? අපි මෙච්චර වෙලා වඩන්න ගියේ අපි දන්න අනිත්‍ය සංඥාව නිසා. අපි හෙව්වේ නෑ බුදුහාමුදුරුවෝ අනිත්‍ය සංඥාව කිව්වේ මොකද්ද? ඇයි? අපි දන්න එකට ගලපගත්තා. හරි අනිත්‍ය සංඥාව වඩන්න කිව්වා. අනිත්‍ය කියන්නේ මොකද්ද වෙනස් වෙන්නේ? දැන් ඕක අපි දන්න එකනේ. ඕක තමයි ලෝකෙට ආйти අනිත්‍ය සංඥාව. ලෝකයා දන්න අනිත්‍ය ඕක. එක්කෝ ඉදියේ තියෙන දේ වෙනස් වෙනවා නැත්නම් මේ හිතෙන් හදපු දේ වෙනස් වෙනවා. නේද? දැන් එහෙනම් ඔන්න නුවණින් හොයන්න වෙනවා බුදුරජාණන් වහන්සේ මොකද්ද අනිත්‍ය සංඥාව කියලා කියන්නේ. රූපයේ දැන් අපි බැලුවේ රූපයේ අනිත්‍ය නේද අපි බැලුවේ. එක්ක රූපේ එළියේ තියනවා කියලා ඒකේ අනිත්‍ය බැලුවා. එක්ක රූපේ මේ ඇතුලේ තියනවා කියලා විඥාණයෙන් හදපු රූපේ අනිත්‍ය බැලුවා. නේද? අනිත්‍ය නේද බැලුවේ මෙච්චරට. මොන අනිත්‍යද බැලුවේ අපි හදාගත්තු අනිත්‍ය. හරි අපි තේරුම් අරන් තියෙන්නේ අනිත්‍ය කියන්නේ වෙනස් වෙනවා. ඈ එතකොට අපි තියෙන රූපේ අනිත්‍ය බැලුවා. නේද? තියෙන රූපේ අනිත්‍ය බැලුවා.
එතකොට අපි එකම දෙයම නැගලා
දෙනා නේද? ඒක නෑ අපි කරපු දෙයමයි තමයි තියෙන්නේ. තියෙන රූපේ අනිත්‍ය බැලුවා. එක්ක ඒක එළිය තියනවා කියලා අරන් ඒක අනිත්‍ය බැලුවා. එහෙම නැත්නම් ඔක හිත ඇතුලේ තියනවා කියලා අරන් ඒක අනිත්‍ය බැලුවා. මොකටද බැලුවේ මේ තියනවා කියන දෘෂ්ටියෙන් මිදෙන්න. ඇත්ත කියන දෘෂ්ටියෙන් මිදෙන්න. බලලා බලලා අන්තිමට කියනවා
නෑ.
පෙන්න නේද තව දෘෂ්ටියකට. සාස්වතේ ඉඳ
උච්ඡේදයට
වැස්නා. උච්ඡේදයට පෙන්. ඔක නේද වඩලා වඩලා අන්තිමට වෙන්නේ.
ඒ අපිට වෙන්නේ.
ඒක අපි දන්න මට්ටමින් වඩන්න ගියොත් ඔන්න ඕක වෙන්නේ. දහම හොයන්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න නැතු බුදුරජාණන් වහන්සේ කිව්වේ මොකද්ද කියලා තේරුම් ගන්න නැතුව අපි දන්න එක නැත්නම් අහලා තියෙන එක. අපිට ගුරු පරම්පරාවෙන් අහන්න ලැබුණේ බුදුහාමුදුරුවෝ මෙහෙම කියලා තියෙනවා කියලා අහන්න ලැබුණේ එක. ඕක වඩන අපි නුවණින් හොයලා නැහැ. බුදුහාමුදුරුවෝ කියන්නේ ඥානං පස්සං යථා භූතං. දන්න දකින්. ඉස්සෙල්ලා දැනගන්න ඊළඟට දකින්. නේ? මේක මෙන්න මෙහෙමයි යෝග කරන්න කියන එක නෙමෙයි. මෙච්චර කල් කරලා තියෙන්නේ මේක මෙහෙමයි ඕක කරන්න කියපු එකනේ කරලා තියෙන්නේ. කවුරුවත් කියපු එක එහෙමයි කියලා කියලා තියෙන ඒක එයා කියන එක අපි කරමු. මාර්ගඵල ලැබෙනවා නම් ලැබෙන්න ඕන එයාට. අපි භාවනාව කරනවා.
එයාට මාර්ගඵල.
එයාට ලැබෙනවා. එයා දන්න දේ එයා කරන්න කර කියපු දේ අපි කරනවා නේද? ඒක ප්‍රතිඵල ඉතින් එයාට නේ ලැබෙන්නේ. අපි හරියට අර වැඩකාරය ටිකක් දාලා වත්තක් වවන්න. නේ අස්සන්න ගාතද?
අයිතිකාරය.
ගුරුවරයාට නම් ප්‍රතිඵල ටික ලැබෙයි ලැබෙනවා. වැඩකාරයන්ට ලැබෙනවා, කරන අයට ලැබෙනවා ප්‍රතිඵල. අනුන් කියන දෙයක් නේ කරන්නේ. නේ? තමන් දැනගෙන තමන් දැකලා නිමින්නේ කරලා තියෙන කවුරුත් කියන හින්දානේ කරලා තියෙන. පේනවාද මොකද්ද අඩුවක් තියෙනවා මේ හොයන කරන විදිහේ කියලා. එහෙනම් දැන් අපිට හොයන්න එනවා බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ අනිච්ච සංඥාව වඩන්න කියලා කියන්නේ. කෙසේ වඩන අනිච්ච සංඥාවෙන් මේ කෙලෙස් දුරු වෙයි? රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කළා. අනිත්‍ය සංඥා සූත්‍රය. කොහොමද රූපේ අනිත්‍ය සංඥාව වඩන්නේ කියන්නේ? ඔය රූපේ වෙනස් වෙනවා, ඔය රූපේ වෙනස් වෙනවා කියලාද බලන්නේ කියන්නේ? ඔය රූපේ ධාතු කලාප වලින් හැදිලා තියෙනවා කියලාද බලන්නේ කියන්නේ? නෑ, වචන තුනයි කිව්වේ. ඉති රූපං. ඉති රූපස්ස සමුදේ. ඉති රූපස්ස අත්තගම. ඉති රූපං ඉති රූපස්ස සමුදේ ඉති රූපස්ස අත්තගම. ඔය තුන බලන කෙනාට කියනවා රූපේ අනිත්‍ය සංඥාව වඩන. එයාගේ තමයි කාමරාග දුරු වෙන්නේ, භව රාග දුරු වෙන්නේ, අසුමාන දුරු වෙන්නේ, අවිද්‍යාව දුරු වෙන්නේ. තියෙන රූපේ වෙනස් වෙනවා බලන්න නෙමෙයි ඔය කියලා දෙන්නේ. නෑ. වෙනස් වෙනවා කියන එකට තව වචනයක් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විපරිණාම. විපරිණාම බවටපත් වෙනවා. විපරිණාමය නිසා දුකක් තියෙනවා ඒකට. හැබැයි අනිත්‍ය නිසා දුකක් තියෙනවා. යදනිච්ඡං පං දුක්ඛං. එහෙනම් අනිත්‍ය නම් ඒක. විපරිණාමය වෙනස් වෙන හින්දා දුකයි. ඒක වෙන කතාවක්. නේද? අනිච්ච සංඥාව වඩන්න කියලා විපරිණාමය වඩලා හරියන්නේ නැහැ. අපි හිතාගෙන ඉන්නේ අනිත් වේම වෙනස් වෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කරුණු තුනක් තියෙනවා. මේ රූපේ අනිත් වෙනවා. මෙන්න රූපේ මොකද්ද? රූපේ හටගත්තේ කොහොමද? රූපේ නිරුද්ධ නැත්නම් නොපිහිටන්නේ කොහොමද? අත්තකම. මේ හේතු තියනවා නම් ඕක තියනවා, හේතු යෙදුනේ නැත්නම් නෑ. අන්න පටිච්ච සමුප්පන්න බව. මේ හේතු ප්‍රත්‍ය යෙදෙනවා නම් ඵලය තියෙනවා. මේවා යෙදුනේ නැත්නම්
ඵලය නෑ.
ඵලය නෑ. ඕක නේද පටිච්ච සමුප්පන්න බව. මේ මාස්මෙන් සතේ ඉඳන් හොතු. මාස්මෙන් කියන්නේ හේතු. ඉඳන් කියන්නේ ඵලය. හේතු තියෙනවා නම් ඵලය තියෙනවා. මාස්මෙන් අසති හේතු නැත්නම්
ඵලය
ඉඳන් නා හොතු. ඵලය නෑ.
මේ
ඇත්ත කියලා මේ ඇත්ත නේද? සමුදයයි වයයි කිව්වත් ඕකම. හේතු තියෙනකොට ඵලය තියෙනවා, හේතු නැත්නම් ඵලය නැහැ. යම් කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං. හේතු ඕක. නැති කරන්න කිව්වේ නැහැ. දකින්න ධර්මතාවයක්. මුදුක් නැති කරන්න කිව්වේ නැහැ. මේ ධර්මතාවේ පටිච්ච සමුප්පාදේ දකින්න. ඔව්. අන්න දැන් අපි තියෙන එකකට අහු වෙලා ඕක වෙනස් වෙනවා කියලා දැන් අපි තියෙන රූපේ අනිත්‍ය කරනවා. තේරෙනවද? තියෙන රූපේ අනිත්‍ය කරනවා. උදාහරණ දරෝගේ රූපේ අනිත්‍ය බව දකින්න. අනිත්‍ය රූපේ දකින්න. රූපේ අනිත්‍ය කරන්න කිව්වේ නැහැ. අනිත්‍ය රූපේ දකින්න. තේරුණාද වෙනස? රූපේ අනිත්‍ය දැන් තියෙන රූපේ වෙනස් කරන එකයි. නැත්තම් අනිත්‍ය වූ රූපයක් කියන්නේ නිත්‍ය කරන්න බැරි රූපයක්. අපි නිත්‍ය රූපේ අරගෙන අනිත්‍ය කරන්න හදනවා. හයි දකින්න ඕනේ නිත්‍ය කරන්න බැරි රූපේ, අනිත්‍ය වූ රූපේ. අනිත්‍ය වූ රූපේ කියන්නේ නිත්‍ය කරන්න බැරි රූපේ නේද? ඇති රූපේ වෙනස් කරනවා නෙමෙයි. ඇති රූපයක් අනිත්‍ය කරනවා නෙමෙයි. රූපේ ඇත්ත తත්වෙ මොකද්ද? අනිත්‍ය. නිත්‍ය කරන්න බෑ. නිත්‍ය කළා කියන්නේ මොකක්ද? පවතිනවා කියලා බාරගත්තා.
බාරගත්තා.
පවතිනවා කියලා බාර ගැනීම නේද නිත්‍ය කිරීම?
නිත්‍යනවා
කියලා බාර. පවතිනවා කියලා බාර ගන්න බෑ අනිත්‍ය.
අනිත්‍ය.
නිරන්තරයෙන් අනිත්‍යයි. යම් කිසි දෙයක් පටිච්ච සමුප්පන්න නම්
ඒක අනිත්‍ය.
ඒක අනිත්‍ය. ඒකට හේතු ප්‍රත්‍යයන් නිසාමයි ඔහොම විද්‍යමාන වෙන්නේ. හේතු ප්‍රත්‍යයන් මතයි ඔක පවතින්නේ. හේතු ප්‍රත්‍ය නැත්නම් එහෙම දෙයක්
නෑ.
යෙදෙන්නේ නිරෝධය නැත්නම් සංසංග.